Honorable Prime Minister, you have 15 minutes.
Thank you, Honorable Speaker. Garu Kathanayaka Tumani, Vipakshaya Vising, Digin Digatama Ellakarana Ekama Chodanava Tamai, Me Hadisi Neetiya ක්‍රියාවට පත් කිරීම තුලින් මර්ධනයක් සිද්ධ වෙනවා ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝගයක් එල්ල වෙනවා කියන එක තමයි දිගින් දිගටම එල්ල වෙන චෝදනාව. කරු කථානායකතුමනි දැන් මාස 3ක කාලයක් තුලදී මම අහන්න කැමති අපේ ගරු විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් අපිට නිශ්චිතව කියන්න පුළුවන්ද මේ මර්ධනය එල්ල වුණු සිද්ධීන් හෝ ක්‍රියාවන් පිළිබඳව අපිට යම් තොරතුරු ටිකක් සපයන්න පුළුවන්ද කියලා මම අහන්න කැමතියි. ගරු කථානායකතුමනි මේ මාස 3ේ කාලය තුලදී මේ රට තුල විවිධ විරෝධතා සිද්ධ වුණා. එක ප්‍රජාතන්ත්‍රවාදී රටක ජනතාව සංවිධානය වෙමින් විවිධ මාතෘකා මත විරෝධතා පානේ සම්පූර්ණ අයිතිය තියෙනවානේ ගරු කථානායකතුමනි. අපි මේ පහුගිය මාස 3 කාලයේදී මේක දුටුවා. අපි දැක්ක විපක්ෂයත් සම්බන්ධ වෙවි විවිධ දේවල් කරනවා. ගරු ජනාධිපතිතුමා ජනාධිපති කාර්යාලය ඉදිරිපිටත් කරනවා. දැන් ඒ එක අවස්ථාවක මර්ධනයක් සිද්ධ වුණාද? ඔබ දන්නවා සමාජ මාධ්‍ය තුල පත්තරවල මාධ්‍ය තුල විවිධ චෝදනා මතුවලා තියෙනවා. වැරදි තොරතුරු ඉදිරිපත් වෙමින් රජය විවේචනය කළා තියෙනවා. ජනාධිපතිතුමා විවේචනය කළා තියෙනවා. අපේ ඔබතුමාව විවේචනය කළා තියෙනවා. මේ ගරු මේ අපේ අමාත්‍ය මණ්ඩලයේ විවිධ චෝදනා එල්ල වෙලා තියෙනවා. විවිධ මාධ්‍ය වලින් බොරු තොරතුරු එල්ල වෙලා තියෙනවා. නමුත් ඒ කිසි විටක ඒ කිසි එකකට මර්ධනය ක්‍රියාත්මක කරලා තියෙනවද? සමාජ මාධ්‍යයේ එල්ල වෙන අද්භූත චෝදනාවලට එරෙහිව මොකක් හරි ක්‍රියාමාර්ගයක් අරගෙන තියෙනවද? එතකොට මොකද්ද මේ මර්ධනය? එතකොට මර්ධනය ගගා නිකන් අර ඒක එහෙම නිකන් අර ජප කරනවට වෙනුවට ඇත්තටම මර්ධනය එල්ල වෙච්ච නිශ්චිත සිද්ධීන් අපිට ඉදිරිපත් කරන්න. මේ මාස 3 ඇතුළත ඒ සිද්ධීන් කොහෙද කාවවත් මර්ධනය වුණේ? කොහෙද කාවවත් මේ රෙගුලාසි යටතේ අත්අඩංගුවට ගත්තේ? අපිට ඒවා ඉදිරිපත් කරන්නකෝ. එහෙම නැත්නම් මේ නිකම් මර්ධනය පිළිබඳ සංකල්පයක් හැටියට මර්ධනයක් සිද්ධ වෙන්න බෑනේ. ඒක ක්‍රියාවෙන් පෙන්නුම් කරන්න ඕනේ. ගරු කථානායකතුමනි අපි ජනතා විමුක්ති පෙරමුණා ජාතික ජනබලවේගයත් විපක්ෂයේ ඉන්න අවස්ථාවලදී හදිසි නීතියට විරුද්ධ වුණා තමයි. ඒ අවස්ථාවන්වලදී අපි ඒ විරුද්ධ වුණේ නිශ්චිත වශයෙන්ම හදිසි නීතිය හරහා මර්ධනය සිද්ධ වුණු අවස්ථාවලදී. ඒවට අපිට උදාහරණ තිබ්බා, සාක්ෂි තිබ්බා. අපිට සිද්ධීන් අපිට විස්තර කරන්න පුළුවන් වුණා. ඒ අනුව තමයි අපි ඒවට විරුද්ධ වුණේ. ඉතින් ඒ නිසා ගරු කථානායකතුමනි ඒ සංකල්පයක් හැටියට අපිට මර්ධනය කරන්න බෑ. මර්ධනය එක ක්‍රියාවෙන් සිද්ධ වෙන අවස්ථා සිද්ධීන් මේ විපක්ෂයෙන් ඉදිරිපත් කරනවා නම් අපිට ඒවා අඳුන තරමේ හොයලා බලන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම යෝජනා කරනවා සංකල්පීයව මර්ධනය විය හැකි කියන එක ගැන කතා කරන්න නැතුව විශේෂයෙන් මේ පහුගිය කාලය තුල ඒ මර්ධනය සිද්ධ වෙච්ච අවස්ථා මේ සභාවටත් මුළු රටටමත් දන්වා සිටින්න කියලා මම ආරාධනා කර සිටිනවා. ගරු කථානායකතුමනි අද අපි මේ ඉදිරිපත් කරන්නේ මේ අත්‍යවශ්‍ය සේවාවන් අපිට පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවය අපේ ගරු නියෝජ්‍ය අමාත්‍යතුමාත් ඉතාමත්ම පැහැදිලිවම ඒක ඉදිරිපත් කරා. ගරු කථානායකතුමනි ඔබ දන්නවා මෙවැනි බරපතල ආපදාවක් සිද්ධ වුණ වෙලාවට ඒකේ අවදි තියෙනවා. ඉමර්ජන්සි හදිසි රෙස්පොන්ස් එක රෙස්කියු ඔපරේෂන් එකකින් පස්සේ විශේෂයෙන්ම මේ විදියට යටිතල පහසුකම් ජනතාවගේ ආර්ථික ජීවිතය මේ සියල්ලටම විශාල හානියක් සිද්ධ වුණ අවස්ථාවක් දවසින් දෙකකින් රෙස්කියු ඔපරේෂන් එකකින් විතරක් ගොඩ දාන්න පුළුවන් දෙයක් නෙවෙයි. ටෙහා ගිය එක එතකොට ජන ජීවිතය නැවත වතාවක් සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට ඒකට අවශ්‍ය යටිතල පහසුකම් සහ අවශ්‍ය පරිසරය අපිට දවසින් දෙකකින් කරන්න බෑ. එතකොට ඒකට අදාළ අත්‍යවශ්‍ය සේවාවන් ගණනාවක් පවත්වාගෙන යෑමට අවශ්‍ය වැඩපිළිවෙලක් එක්ක තමයි අපි මේ හදිසි නීතිය අපි පවත්වාගෙන යන්නේ. ගරු කථානායකතුමනි, මේ අවස්ථාව වෙනකොට ඔබ දන්නවා මේ විවිධ අවස්ථාවන් වලදී අවශ්‍යතාවයන් හඳුනා ගැනීම සඳහා needs assessment විවිධ අවස්ථා වලදී කරන්න ඕනේ. disaster එක වෙච්ච ගමන් කරන එකක්, ඊට පස්සේ කෙටි කාලීනව මැදිහත් වීම සඳහා කරන needs assessment, මධ්‍ය කාලීනව කරන එකක් සහ දීර්ඝ කාලීනව කරන එක. එතකොට මේ අවස්ථාවේ ගරු කථානායකතුමනි, අපි ජාත්‍යන්තර සංවිධාන වලත් සහාය ඇතුව ජාත්‍යන්තර ප්‍රමිතීන් වලට අනුව මෙවැනි ආපදා තත්ත්වයන් තුල සිද්ධ විය යුතු assessments වල ඒ ප්‍රමිතීන් අනුව post disaster needs assessment එකක් කරගෙන යනවා. ඒ post disaster needs assessment එකේ validation ඒ හොයාගත්ත කරුණු වල වළංගුභාවය මේ දවස්වල තීරණය කිරීම සඳහා අපි විශේෂයෙන්ම මේ ආපදාවට මූලික වශයෙන් ලක්වෙච්ච දිස්ත්‍රික්කවල ඒ වැඩ කටයුතු කරමින් ඉන්නේ. ඒ වාර්තාව අපිට ඉදිරිපත් වෙන්නේ මේ මාසේ අන්තිමට. ඒකද ඒ වාර්තාව තුලත් තමයි අපිට ඉදිරිපත් වෙන්නේ මේ ඩිසාස්ටර් එකේ මධ්‍ය කාලීනව සහ දීර්ඝ කාලීනව ඒ ගත යුතු පියවරයන් මොනවද, ගත යුතු මැදිහත් වීම මොනවද කියලා අපිට නිශ්චිත වශයෙන්ම හඳුනා ගන්න සිද්ධ වෙන්නේ ඒ අනුව. එතකොට ඒ ඔබ අපි නැවත නැවත මතක් කරන්න ඕනේ නැහැ මේ සභාවට මේ ආපදාව තුලින් සිද්ධ වෙච්ච බැරෑරුම් හානිය අපේ රටේ ආර්ථිකයට, ජන ජීවිතයට, යටිතල පහසුකම්වලට වෙච්ච ප්‍රහාරය ගැන මං හිතන්නේ අපිට කාටවත් මතක් කරන්න අවශ්‍ය නැහැ. සහ අපි මේ ආපදාවේ රීබිල්ඩින් ස්ට්‍රැටජි එක හැටියට අපි තෝරගත්තෙත් තිබ්බ තැනට වඩා අඩියක් හරි ඉදිරියට යන්න පුළුවන් විදියට තමයි අපි මේක නැවත ගොඩනගාගත යුත්තේ කියන එක. උදාහරණයක් හැටියට අපේ ප්‍රවාහන ඇමතිතුමා මේ සභාවට ඉදිරිපත් කළා තියෙනවා. අපි කෝච්චිපාර නැවත හදනකොට ඒ තිබ්බ කෝච්චිපාර නැවත හදන එක විතරක් නෙවෙයි, ඒ එම්බැග්මන්ට්ස් කොහොමද අපි සිකියෝ කරන්නේ, නායෑම් වලට ඒ අවදානම අඩු කරන්නේ කොහොමද, ඒ පාලං කොහොමද අපි ඒවට ඔරොත්තු දෙන විදිහට හදන්නේ, මේ සියල්ලම අපි සලකා බලමින් තමයි මේ රීබිල්ඩින් ස්ට්‍රැටජි එක ගන්නෙ. අපි පාසල් අපිට පාසල් දෙයියන්ගේ පිටෙන් පාසල් ඉතාමත්ම සුළු ප්‍රමාණයක් තමයි අපිට සම්පූර්ණයෙන්ම විනාශ වෙලා අපිට රීලොකේට් කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. නමුත් අපි අධ්‍යාපන ක්ෂේත්‍රයේ වුණත් ඒක ගැන සැලසුම් කරනකොට අපි හදන්නේ ඉදිරියේදී මෙවැනි සිද්ධීන් මෙවැනි ආපදාවලට මුහුණ දෙන්න සිද්ධ වුණොත් කොහොමද අපි මේ පාසල් පද්ධතිය තුලත් අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන විදියට රිවීල් කරන්න පුළුවන්ද? ඒ කියන්නේ ඩුවල් පර්පස් එකකට මේ පාසල් පවත්වාගෙන යන විදියට අපිට යටිතල පහසුකම් හදාන්න පුළුවන්ද? සමහර පාසල් තියෙනවා අපිට ඒ පාසල් අපිට ඒ විදියටම පවත්වාගෙන යා හැකි වුණාට ඒකේ වටාපිටාවේ අවධානම ගැනත් අපිට සංවේදී වෙන්න සිද්ධ වෙලා ඒකට මැදිහත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඔබතුමාත් හොඳින් දන්නවා මම හිතන්නේ ඔබතුමාගේ පාසල ධර්මරාජ නේද, එතනත් ඒ හානිය පාසලට ඍජුවම සිද්ධ වුනේ නැති වුණාට ඒ වටේ සිද්ධ වුණ ඒ ණයයන් තර්ජණයට අපිට අධ්‍යාපන ශාස්ත්‍රය හැටියට අපිට මැදිහත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ගරු කථානායකතුමනි, මේ වෙච්ච හානිය බරපතලයි. එතකොට ඒක අපිට මාස දෙක තුනකින් ඒ වෙච්ච ඒ ස්ට්‍රක්චරල් ඩැමේජ් එකට අපිට පිළිතුරු හොයන්න ලේසි නෑ. ඒක අපි සිදු කරමින් යන්නේ, ඒක විද්‍යාත්මකව කළ යුත්තේ, ඒක එතන ජියොලොජිකල් ඇසෙස්මන්ට් එකක් අවශ්‍යයි, විද්‍යාත්මකව එතන මැදිහත්වෙන මේවට කාලය යනවා. ඉතින් ඒ නිසා තමයි අපි ඒ අර රීබිල්ඩින් එකේ මේ අවස්ථාවේ සිද්ධ වෙන ඒ කටයුතු වලටත් මේ අත්‍යවශ්‍ය සේවාවන් අවශ්‍ය වන නිසා තමයි අපි මේ විදියට දික් කරලා තියෙන්නේ. ගරු කථානායකතුමනි, ඔබ දන්නවා ජනාධිපතිතුමා මේ පිළිබඳව මේ ඉදිරි කටයුතු කිරීම පිළිබඳ ප්‍රෙසිඩෙන්ෂල් ටාස්ක් ෆෝස් එකකුත් පත් කරලා තියෙනවා. අනු කමිටු 8ක් සහිත ටාස්ක් ෆෝස් එකක් පත් කරලා තියෙනවා මේ එක එක් එක් ක්ෂේත්‍රය පිළිබඳ ඒ වැඩපිළිවෙල සකස් කරන්නත් ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙල අධීක්ෂණය කිරීම සඳහාත් ඒ සම්බන්ධීකරණ කටයුතු කිරීම සඳහාත් ඒ ටාස්ක් ෆෝස් එකක් පත් කරලා තියෙනවා. ඒ ටාස්ක් ෆෝස් එක හරහා තමයි එතකොට මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. එතකොට ඒ ටාස්ක් ෆෝස් එකට ඉදිරිපත් වෙනවා නිරන්තර අපිට ඒ අධීක්ෂණ කටයුතු කරනකොට අපි ඊයේ හවසත් ටාස්ක් ෆෝස් එක රැස් වුණා. එතෙන්දී අපිට ඉදිරිපත් වුණු කරුණු අනුව තාම යම්කිසි සුළු ප්‍රමාණයක් වුණත් යම්කිසි ප්‍රමාණයක අපේ ජනතාව කඳවුරු වල ඉන්නවා කියන එක අපිට ඒ තොරතුරු ලැබුණා. එතකොට වහාම ඒක මැදිහත් වෙන්න අවශ්‍යතාවය අපි ඊයේ කතා කරා. ඒ කඳවුරු වල ඉන අය මෙහෙම මාස දෙක තුනක් ඒ විදියට ඉන්න එක එච්චර සුදුසු නෑ. ඒකට මොකක් හරි මැදිහත් වීමක් අවශ්‍යයි කියලා. එතකොට ඒ අනුව තමයි කොමසාරිස්තුමා සහ ඒ ශේෂ්ත්‍ර වලට ආධාර ලේකම්වරුට ඒ දිස්ත්‍රික්ක වලට ගිහිලා ඒ ආධාර ප්‍රාදේශීය ලේකම් මුණ ගැහිලා මේ සඳහා යම්කිසි ප්‍රතිචාරයක් දැක්විය යුතුයි කියන එක අපි සාකච්ඡා කරේ. එතකොට තාම මේ තත්වයට අපිට මැදිහත් වීමට විශේෂ මැදිහත් වීම කරන්න වෙන අවස්ථා තියෙනවා. එතකොට එතන කතා වුණා ඔබ දන්නවා අපේ මාර්ග පද්ධතියේ අධිකාරී දෙකක් තියෙනවා. රෝඩ් ඩිවලොප්මන්ට් ඔතොරිටි එක ලයින් මිනිස්ට්‍රි එක හරහා සහ ප්‍රොවින්ෂල් රෝඩ් ඩිවලොප්මන්ට් දෙකක් තියෙනවා. එතකොට නමුත් සමහර ප්‍රාදේශීය මාර්ගවලට වෙලා තියෙන හානියට මැදිහත් වීමේ ඒ කැපැසිටි එක PRD එකට තියෙනවද කියන එක ප්‍රශ්නයක් වෙමින් තියෙනවා. එතකොට ඒවා RDA එකටත් මැදිහත් වෙන්න වෙනවා. එතකොට මෙතන තියෙනවා නෛතික පසුබිමක් අපිට සලකන්න. තාක්ෂණික එතකොට අර ආයතනවල මෙතෙක් කල අර ඒ වගකීම් බෙදී ගිහිලා තියෙන විදියටම අපිට මැදිහත් වෙන්න බැරි වෙනවා. ඒ සමහර වෙලාවට ඒ ප්‍රාදේශීය පාරවල් වලට වෙලා තියෙන හානියට මැදිහත් වෙන්න අපිට ත්‍රිවිධ හමුදාවේ උපකාර දැනටත් ගන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මෙවැනි තත්ත්වයන් තුළ අපිට ඒ ත්‍රිවිධ හමුදා මෙවැනි අවස්ථාවලදී ඒවට මැදිහත් කිරීම සඳහා තමයි අපි මේක පාවිච්චි කරන්නේ. මේ පනත පාවිච්චි කරන්නේ වෙන මොකක්වත් කරන්න නෙවෙයි. ඉතින් ඒ නිසා ගරු කථානායකතුමනි, මම හිතන්නේ මේ ගැන මේක මේ විදියට සැහැල්ලු ලෙස කරුණු නැතුව මේක ගැන කතා කරන එක ඇත්තටම එච්චර හොඳ නෑ කියලයි මම හිතන්නේ ගරු කථානායකතුමනි. මොකෝ මේ දිත්ව ආපදාවේ සිද්ධ වෙච්ච බලපෑම ඉතාමත්ම බරපතලයි. ඒක අපි ඉතාමත්ම සුපරීක්ෂාකාරීව අනාගතය ගැන සිතමින්
Well, Prime Minister, you have another 2 minutes.
Thank you. I'll wind up. අනුව අපි ක්‍රියාත්මක කිරීම සඳහා අපි සියලු දෙනාම මේකට ඉතාමත්ම අවධානයෙන් වැඩ කර යුතුයි. ඒ වගේම ගරු කථානායකතුමනි, ඔබ දන්නවාද ගෝලීය ඇති වෙලා තියෙන අස්ථාවර භාවය? ඒ අස්ථාවර භාවයත් එක්ක තමයි අපිට මෙවැනි ආපදාවකටත් ඒකෙන් recover වෙන්නත් අපිට සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට මේ ඒ ඇති වෙලා තියෙන යුදමය තත්ත්වය නිසා කියලා අපිට ආපදාවෙන් වෙන හානිය ඒකට කරන්න ඕන රිකවරි එක අපිට පැත්තකට දාන්න බෑ, කල් දාන්න බෑ. ඉතින් ඒ නිසා මේ තත්ත්වයන් දෙකකට අපි මේ වෙලාවේ මේ රට මුහුණ දෙමින් තමයි මේ අපේ ජනතාවගේ ජීවිත ගොඩනගන්නත් නැවත වතාවක් ඔවුන්ගේ ජීවිත ඒ ජීවනෝපාමාර්ග හරියට හදාගෙන ඒකට අවශ්‍ය පසුබිම හදාගෙන සහ ඉදිරියට වෙන්න පුළුවන් තත්ත්වයන් මගහැරීම සඳහා අපි මේ සැලසුම් කරගෙන යන්නේ. ඉතින් ඒ නිසා ගරු කථානායකතුමනි, කිසිසේත් මේ රජයට මේ නීතිය මර්ධනය සඳහා පාවිච්චි කිරීමේ අවශ්‍යතාවයක් නැහැ කියන එක මේ වෙනකොට පැහැදිලි වෙන්න ඕනේ. මොකද මේක දැන් අපි මාස 3ක් මේ නීතියත් එක්ක තමයි වැඩ කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මර්ධනය ගැන කතා කරනවා නම් මර්ධනය කරනවා කියලා නම් මේකට විරුද්ධ වෙන්නේ. එහෙනම් මම ගරු විපක්ෂයෙන් ඉල්ලා සිටින්නේ මර්ධනය කරපු අවස්ථා අපිට පැහැදිලි කරන්න කියලා. මේ නීතිය හරහා මොකක් හරි මර්ධනකාරී වැඩක් කෙරුවා නම් ඒක පැහැදිලි කරන්න. එහෙනම් උන් ගේන තර්කය හරි. එහෙම නැත්නම් ඒගොල්ලෝ කියන්න ඕනේ නෑ දැන් දිට්ටුවක් උනාට ඉවරයි දැන් ප්‍රශ්නේ විසඳිලා මොකක්වත් නෑ එහෙම උනත් ඒ කියන්නේ අපි තමයි ජයග්‍රහණය කළා තියෙන්නේ අපි එච්චරට මේක සීග්‍රෙන් අපි මේ ප්‍රශ්න ඔක්කොම විසඳලා මේ ආණ්ඩුව එහෙනම් ඒක පිළිගන්න ඕනේ හැබැයි ආණ්ඩුවක් හැටියට අපි ඊට වඩා වග කිව යුතු විදියට මේකට මුහුණ දෙන්නේ මේ ජනතා ප්‍රශ්නවලට I'm winding up මේ ප්‍රශ්නවලට අපි තිරසාර විසඳුම් හොයමින් යන නිසා සහ මෙවැනි ආපදා ඉදිරියටත් සිද්ධ වීමේ අවධානය තියෙන බව අපි සියලු දෙනා දන්න නිසා ඒකට කොහොමද අපි මුහුණ දෙන්න ඕන කියන එක ගැන අපි හිතමින් වැඩ කටයුතු කරන නිසා මේ වෙලාවේ අපි මේ ඉල්ලා සිටින්නේ මේ තියෙන තත්වය තුළ අපිට මේ අත්‍යවශ්‍ය සේවාවන් ටික හදා ගන්නත් පවත්වාගෙන යෑම සඳහා පමණයි අපි මේක ඉදිරිපත් කරන්නේ කියන එක නැවත වතාවක් අවධාරණය කරමින් මම නතර වෙනවා කාලය ලබා දීම පිළිබඳ ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා
thank you permanent